ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙටුම්පත 2025 පාර්ලිමේන්තු පූර්ණ කාරක සභාව පළවන උපලේඛනය ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ශීර්ෂ 117 306 307 සහ 336 නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය ශීර්ෂ 123 ශීර්ෂ 309 සිට 311 දක්වා සහ ශීර්ෂ 332 සලකා බැලීම් පූර්වභාග 10 සිට අපරභාග 6 දක්වා කපා හැරීම යෝජනාව හොනරබල් SM මරික්කා 25 minutes honorable member
ගරු කථානායකතුමනි 2025 විසර්ජන 50 කැටුම් පතේ කාරක සභා අවස්ථාවේ අද දින 2025 3/7 සිකුරාදා විවාදයට ගෙන අමාත්‍යාංශය එව යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතන වලින් අදාළ අංක 117 306 307 336 123 309 සිට 311 සහ 332 දරන වැශීර්ෂන්ගේ සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි අද දින මම හිතන්නේ ලංකාවේ වැදගත්ම අමාත්‍යාංශ විෂයන් ගණනාවක් විවාදයට ගන්නට නියමිතයි නිවාස නාගරික සංවර්ධන ප්‍රවාහන මහාමාර්ග ඒ වගේම වරාය හා ගුවන් සේවා විශේෂයෙන්ම නාගරික සංවර්ධන නිවාස පැත්තෙන් බැලුවොත් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කියලා කියන්නේ 2019ට පෙර විශේෂයෙන්ම මේ මේ අප්‍රේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලංකාවේ දලදේශීය නිෂ්පාදනයෙන් 8%කට 9%කට වගේ දායකත්වයක් ලබා දුන්නු ක්ෂේත්‍රයක්. ඒ වගේම මිලියන 1.4ක් ඒ කියන්නේ 1400ක් ලක්ෂ 14ක් වැනි පිරිසකට සේවය රැකියා අවස්ථා ලබා දුන්නු ශේෂ්ත්‍රයක්. නමුත් අද වෙනකොට ආර්ථික අර්බුදයත් ඒ වගේම පොලිය අනුපාත ඉහළ යාම අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඩොලරේ අගය කියන කාරණා මත ඉදිකිරීම් ශේෂ්ත්‍රය දැවන්ත අර්බුදයකට මුණ පාලා තියෙනවා. විශේෂයෙන්ම අත වශයෙන්ම මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් 2018 කාලේ වෙනකොට ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය එක්ස්පෝර්ට් ලෙවල් එකට එමින් පැවතුනා. නමුත් අද වෙනකොට දැන් අපේ දැන් ගිය සතියේ විතර වෙනකොට ලංකාවේ මේ 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 ශේෂ්ත්‍රයේ පිටරටවල වලින් ආක්‍රමණය කරන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගරු කථානායකතුමනි අපි රජයට යෝජනා කරනවා දැන් පෞගිය දවස්වල දැන් මේ ඩුබායි වලින් ඇවිල්ලා ගරු අගමැතිතුමිය මෙන්න මෙහි ප්‍රමෝට් කරනවා එහෙ ගෙවල් ගන්න. මොකද මේ අපේ රටේ ඩොලර් අදින්න. ඊළඟට ඔස්ට්‍රේලියාවෙන් ඇවිල්ලා මෙහෙ එක්සිබිෂන් තියෙනවා මෙහෙ ඇයට එහෙ ගෙවල් මිලදී ගන්න කියලා. මම හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක් අපේ රටේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයට. මොකද හේතුවද අපි බලන්න ඕන කොහොමද අපි ඒ ශේෂ්ත්‍රයේ පිටරටවලින් ජයග්‍රහණය කරනවා විනා මේ මේ අපේ රටේ ඇතුළත තියෙන ඩොලර් ප්‍රමාණය ගෙනියන්න ඉඩ දෙන එක අපිට පාඩුවයි කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ. විශේෂයෙන්ම මූලාසනේ කථානායකතුමනි මේ දැන් අපි පැහැදිලිව කියනවා නම් දැන් අද වෙනකොට මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය අභියෝග ගන්නවට මූල තියලා තියෙනවා. බදු පිට බදු පණවලා මේ ශේෂ්ත්‍රය විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් කිසියම් සමාගමක් මොකක් හරි හවුසින් ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරුවොත් ඒ සම්පූර්ණ ආයෝජනය 40%ක් විතර රජයට ගෙවන්න ඕන. ඉඩම මිලදී ගන්නකොට 4%ක් මුද්‍රා ගාස්තු ගෙවන්න ඕන. ඊට පස්සේ ප්ලෑන් එක අනුමත කරගන්න ගියාම UDA එකට අදාළ පළාත් පාලන ආයතන වලට ගෙවන්න ඕන. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් එක කරද්දී සිමෙන්ති වලටද යකඩ වලටද වාහනේ වලටද වීදුරු වලටද ඔක්කොටම බදු ගෙවන්න ඕන. ඊට පස්සේ ඒක නැවත විකුණද්දී 18%ක වැට් එකක් ගෙවන්න ඕන. ඊළඟට මිලදී ගන්නා විසින් 4%ක නැවත මුද්‍රා ගාස්තුවක් ගෙවන්න ඕන. ඊට පස්සේ සමාගම් බද්ද 30%ක් ගෙවන්න ඕන. ඊට පස්සේ ප්‍රොෆිට් එකක් තිබ්බොත් එහෙම ෂෙයාර් හෝල්ඩර්ස්ලට ඩිවිඩන්ඩ් දුන්නම තව 15 පද්දක් ගෙවන්න ඕන. ඒතර මේ ආකාරයට ආණ්ඩුවට ප්‍රධාන ආදායම් මාර්ග වෙන තැනක් තමයි මේ ඉදිකිරීම ක්ෂේත්‍රය. එතකොට සාමාන්‍යයෙන් මේ පටන් ගන්නකොට මිරිකලා ආදායම ගන්න බෑ. ඒ නිසා මේ අයට ආයෝජන අවස්ථාවන් දීලා හම්බ කරන අවස්ථාව දීලා ඒ හම්බ කරන එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න එක ටැක්ස් එකක් ගන්න එක තමයි වඩා උචිත කියන එක මම යෝජනා කරන්න කැමතියි. මොකද හේතුව කතානායකතුමනි ඔවුන් හම්බ කරේ නැත්තම් අද මේ ආදායමක් ගන්න බෑ. ඒ වගේම ඔකට තව එකක් තියෙනවා. ඒකට ඉන්න වෘත්තීය වේදීන් පේයි ටැක්ස් එකකුත් ගෙවන්න ඕන 36%ක. හරිද? ඒ නිසා මේ විශාල ආදායම් ප්‍රමාණයක් එන ශේත්‍රයක් මේක ප්‍රවර්ධනය කිරීම රජයේ වක්කීමක් කියන එක මම විශ්වාස කරනවා. අනිත් එක මම දන්නේ නැහැ. දැන් අපි පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ ලංකාවේ මේ නිවාස ප්‍රශ්නයට ආණ්ඩුවෙන් මේ ඔක්කොම ගෙවල් හදලා UDA කෙන් ඔක්කොම ගෙවල් හදලා දෙනවා කියන එක ප්‍රායෝගික නැහැ. දැන් දියුණු රටවල් වල නම් 80/20 මේ ප්‍රමිතියට තමයි යන්නේ. තාම අපිට එතනට ළඟා වෙන්න තියා 2030 වෙද්දි ළඟා වෙන්න ඉලක්කයක් තියෙනවද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි මේ ඒ වගේම අමාත්‍යාංශයට අපි යෝජනා කරන්න කැමති. දැන් ලෝකයේ දියුණු රටවල් අරන් බැලුවහම ඒ රටවල් එක ඒ රටවල් කරන දේවල් වලින් අපිට කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. දැන් ස්මාර්ට් සිටි සංකල්පය අපි තාම හිතලවත් නැහැ. අපි තාම සැලසුම් කරලා තියනවද කියන එක මම දන්නේ නැහැ UDA කින්. හරිද? අපිට එහෙම එකක් මේ එහෙමයක් හිතලා තියනවද කියන ප්‍රශ්න තියෙනවා. මොකද අපි එතෙන්ට ගියේ නැත්තම් අපිට මේ මං හිතන්නේ අනාගතයේදී තරඟකාරීව හොඳ ජීවිතයක් ලස්සන ජීවිතයක් ගන්න කෙසේ වෙතත් තරඟකාරීව කලාපයේ ඉන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නය තමයි. මොකද හේතුව ගරු කතානායකතුමනි දැනටම කලාපයේ ඉදිකිරීම් වලින් පිරිවැය අධිකම නම්බර් 2 ලංකාව ශ්‍රී ලංකාව පර්ස් ගාමී ඩොලර් 1200ක් යනවා. එතකොට සිංගප්පූරුවේ විතරයි අපි අඩු. වියට්නාමයේ, මියන්මාරයේ, බංග්ලාදේශයේ, ඉන්දියාව, චීනයේ ඔක්කොම අපිට වඩා අඩුයි. ඉතින් ඒ නිසා ඒ ශේෂ්ත්‍රය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉවරලා අපි පැහැදිලිව කියන්න කැමතියි. දැන් ඒ නිසා දැන් වර්තමාන ආණ්ඩුව පෞද්ගලික මේ කියන්නේ PPP ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් වලට යන්න කැමති නිසා අර අභිලාෂ කැඳවන කියලා කියනවනේ. ඒ අභිලාෂ කැඳවලා මේ ස්මාර්ට් සිටි සංකල්පයක් දැන් අඩුම වශයෙන් දැන් කොළඹ නුවර ගාල්ලෙන් එපිරට ගිහිල්ලා අනුරාධපුර පොළොන්නරුව ගාල්ල මාතර හම්බන්තොට වගේ ප්‍රදේශවල අකර 50 අරගෙන හරි මේ ස්මාර්ට් සිටි සංකල්පය ක්‍රියාත්මක කරා නම් අපට විශේෂයෙන්ම ආර්ථිකයේ එක නගරයකට කේන්ද්‍රගත නොවි නැත්නම් නගර දෙකකට කේන්ද්‍රගත නොවි ආර්ථිකයේ කොළඹින් එළියට බස්නාහිර පළාතෙන් එළියට ගෙනියන්න පුළුවන් තත්ත්වයේ ගේන්න පුළුවන් කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. එහෙම දර්ශනයක් තියෙන්න ඕන. එහෙම විෂන් එකක් තියෙන්න ඕන. මීට අවුරුදු 48කට තමයි රණසිංහ ප්‍රේමදාස කියන නිවාස ඇමතිවරයාට කොළඹ නගරයේ ගුවන් පාලම් හදන්න එනත් එහෙම භූගත මාර්ග හදන්න ඒ නාගරික සංවර්ධන සැලසුම් තිබුණේ තාක්ෂණයේ මෙච්චර නොදියුණු කාලේ. ඒ කරපු දේවල් නිසා තමයි කොළඹ නගරයේ එදා මේතරම් සීග්‍රයෙන් දිනු වුණේ. මං හිතන්නේ දැන් කාලේ ආවිල්ලා තියෙනවා එවැනි සංකල්ප හරහා අපේ රටේ අනෙක් පළාත් වලට මේක ගෙනියන්න. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ අමාත්‍යාංශයටම ආයෙ දෙයක් තමයි මම දැන් දැක්ක කැබිනට් පත්‍රිකාවක් මම ඇත්තට මේකට රජයට ස්තුතිවන්ත වෙනවා. කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා කැබිනට් කමිටුවකුයි තව කමිටුවක පත් කරලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්ලා එන මේ ප්‍රශ්නයට අපේ රජයේ තියෙන කාලේ යම් සිඳුමක් ලබා දීලා තියෙන සැලකිලිතු මට්ටමේ ඉතුරු ටික කරන්න කමිටුවක් පත් කරලා මොකද පෞගිය රජයේ කාලේ ඔක බැරි වුණා. මම මේ වෙලාවේ මතක් කරන ඕන දැන් මීට අවුරුදු දෙකකට කලින් ආපු වෙලාවේ ගංවතුර ආපු වෙලාවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලිඛිතවත් වාචිකවත් රැස්වීම් ගණනාවකත් කිව්ව කිසිදු විසඳුමක් ලබා දුන්නේ නැහැ. නමුත් වර්තමාන රජය ඒකට කමිටුවක් දාලා මූලිකත්වය ගැනීම පිළිබඳව මම ඒ පළාතේ මන්ත්‍රීවරයා හැටියට ස්තුතිවන්ත වෙන්න ඕන. හැබැයි ඒ කොළොන්නාවේ ගංවතුර පාලනය ඇමතුමා ඒක කොළඹ ගං කොළඹ වැහි වතුරත් එක්ක පාලනයටත් එක්ක සම්බන්ධයි. ඉතින් මේ දෙකත් එකට එකිනෙකට සම්බන්ධ කරලා ඒ සඳහා කටයුතු කරන්න ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න කියලා කියන්න කැමතියි. ඒ වගේම මුලස්සනේ කතානායකතුමනි දැන් පෞගිය කාලේ පෞගිය රජයේ කාලේ දැන් මේ කොළඹ නගරයේ ඉන්නවා විශේෂයෙන්ම නාගරික පැල්පත් වාසීන් සහ නාගරික මේ ෆ්ලැට් වල ඉන්න කට්ටිය. පෞගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ කොළඹ නගරයේ ජීවත් වෙච්ච අවුරුදු 30-40ක් එකතන ජීවත් වෙච්ච මිනිස්සුන්ව බලෙන් ඇදගෙන ගිහිල්ලා වෙන වෙන තැන්වල නිවාස ලබා දුන්නා. නාරාහම්පිට කට්ටියට දෙමට ගොඩෙන් දීලා තියෙනවා. ඊළඟට දෙමට ගොඩ කට්ටියට දීලා තියෙනවා මේ කොහෙද මේ හේන මුල්ලෙන් දීලා තියෙනවා. කොම්පඤ්ඤ වේද කට්ටියට කොළොන්නාවෙන් දීලා තියෙනවා. හැබැයි Taman අවුරුති අතලේ වාස ජීවත් වෙච්ච තැන් වලින් බලෙන් එක්කරන් ගිහිල්ලා. ගියේ නැත්තම් සුදු ඇන් වලින් උස්සල එක්කරන් ගියේ. හරිද? එක්කරන් ගිහිල්ලා දාලා අද වෙනකොටත් ඒ මිනිසුන්ට ඔප්පුව දෙන්නේ නැහැ. විශේෂයෙන්ම 2015 2019 තිබිච්ච යහපාලන රජයටත් ඒකත් කියන්න ඕන. ඒ රජයේ කාලෙට ඒගොල්ලන් තුනන්දුවක් තිබ්බේ නැහැ. මොකද මම එක ඇමතිවරයෙක්ගෙන් ඇහුවා මේක ඔප්පු දෙන්නේ නැත්තේ කියලා. ඒ ඇමතිවරයා කිව්වා මේගොල්ලන්ට ඔප්පු දුන්නොත් මේක විකුණන් කනවා කියලා ඉවරලා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ඒ මිනිස්සුන්ට විකුණන්න බැරි නම් ඕන දෙයක් කරන්න පුළුවන් නේ. ඒ නිසා ඔප්පුව නොලැබීම නිසා ඔවුන්ට ඉස්කෝලයක් ලැබෙන්නේ නැහැ. බැංකු ණයක් ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? අඩුම ගානේ ස්වයන් රැකියා කරන මිනිස්සු මේ වැඩි හරියක් ඉන්නේ. ඒ ඇයට බැංකු ණයක් ගන්න විදියක් නැහැ. ඒ නිසා අපි නිවාස ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද ගිය ආණ්ඩු කාලේ තනිකර ප්‍රෝඩාවක් කරා. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඇමතුමා කල සම්දර්ශන මාලාවක් කරගෙන ආවා. අර දැන් මේ කෝප් එකේ තහන්න මේ දවස්වල නේ එක එක සම්දර්ශන කරගෙන යනවා වගේ තව සම්දර්ශනයක් කරා මේ ඔප්පු නැති හැමෝටම ඔප්පු දෙනවා කියලා. දැන් කොළඹ නගරේ තියෙන මුල්ල මේ මහල් නිවාස සංකීර්ණයට ඇවිල්ලා මුළු මේ කොළඹ නගරේ ඉන්න ඔක්කොටම ඔප්පු ලබා දෙනවා වගේ ලොකු සම්දර්ශනයක් තිබා. මම මීට පෙර අවස්ථාවක ප්‍රශ්නයක් අහපු වෙලාවේ නාගරික සංවර්ධන ඇමතුමා උත්තරයක් දුන්නා. ගෙවල් 167ක්ද කොහෙද රේ? ඔප්පු ලබා තියලා තියෙන්නේ ගෙවල් 167ක්ද කොහෙද? පල් බොරුවන්නේ. ඊට පස්සේ එතුමා කිව්වා ඒ රැස්වීමේදී මේ අද ඉඳලා මේ වාරික ගෙවන්න එපා කියලා ඉවරලා. මිනිස්සු වාරික ගෙවන්නක නැවතුවා. දැන් බලින්න වැල් පොලියත් එක වාරික මේ ඇවිල්ලා තියෙන ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකට දැන් වාක් කියන්න කවුරුවත් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්න කැමති එක ජනතාවගේ වරද්දක් නෙමෙයි. හිටපු ජනාධිපතිවරයා විසින් ජනතාව ඇඳවීමේ වරද්දක්. ඒ නිසා ඒ මිනිසුන්ගේ අර මේ අධික පොලිය කපාහැරලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ඉවරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම මේ අය ඒ ගෙදර ඒ ගෙවල් වල දැන් අවම වශයෙන් සමහර අය අවුරුදු 15ක් 12ක් 13ක් 10ක් 7ක් ඒ වගේ පහකට හැපතේ පදිංචි වෙලා ඉන්නවා. මේ අයට ඒ තමන් ඉන්න ගෙදර ඔප්පුව ලබා දීම සඳහා කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද සමහර අය හිතන් ඉන්නවා මේවා මේ එන ලක්ෂර ගෙවල් කියලා. ඇත්තටම මේ නාගරික සංවර්ධන ඇමතුමනි මේක කුකුල් කූඩු වගේ ගෙවල්. වර්ගාඩි 450යි තියෙන්නේ. ඒට හැරෙන්නෙත් බෑ, මේට හැරෙන්නෙත් බෑ. අඩු ගානේ ඒක අයිතිවාසිකමවත් ලබා දෙන්න. ඊළඟට දැන් මේකේ කළමනාකරණ කමිටු කියලා දාලා ඉවරලා ඒ අයගේ මුදල් ලයින් කරනවා. හැබැයි ලිෆ්ට් එක කැඩුනොත් එහෙම හදන්න එන්නේ නැහැ. සමහර UDA කේ ඉන්න නිලධාරීන්ගේ ගෑස් බලන්න ඕන. දැන් පෞගේ මැතිවරණ කාලේ අපි හේන මුල්ල යනකොට ඒ ලිෆ්ට් එක කැඩිලා හින්දාම සමහර ගෙවල් තියෙනවා තට්ටු බර ගන්න පල්ලයට ගෙනවනේ. ලෙඩෙක් ගේන්න ගියාම සමහර ලෙඩු මැරෙනවා. ඉතින් ඒ නිසා මේ කළමනාකරණ කමිටු UDA කින් පවත්වාගෙන යනවනම් ඒක කාර්යක්ෂම කරලා අලුත් වැඩියකට යුතු කාර්යක්ෂම කිරීම සඳහා හෝ එහෙම නැත්නම් මේ අයට ඔප්පු ලබා දීලා ඉවරලා ඔවුන්ගේ පදිංචිකරුවන්ගෙන් කළමනාකරණ කමිටු දැමීමට කටයුතු කරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමැති. ඒ වගේම මේ මුලසනේ කතානායකතුමනි දැන් අද මේ වරාය මහා මාර්ග අමාත්‍යාංශයත් මේ සාකච්ඡාවට ගන්නවා. ඒ නිසා මම කැමැති යම් කරුණු කීපයක් ඒ පිළිබඳවත් කතා කරන්න. දැන් ආණ්ඩුව කිව්වා මේ නැගෙනහිර පර්යන්තය ඉතාම ඉක්මනින් මේ ඉවර කරනවා කියලා. නමුත් අපට කියන්න තියෙන තොරතුරු අනුව නැගෙනහිර පර්යන්තය අත් වශයෙන්ම තව අවුරුදු එකහමාරක්වත් යනවා. ගරු කතානායකතුමනි මේක ඉවර වෙන්න. මොකද මේ ඉක්විප්මන්ට් ටෙන්ඩර් එක කිසිදු හේතුවක් නැතුව කැන්සල් කරලා තියෙනවා. ඉක්විප්මන්ට් ටෙන්ඩර් එක කිසිදු හේතුවක් නැතුව කැන්සල් තියෙනවා. මොකද ඒ ටෙන්ඩර් එක නැවත දැම්මත් ටෙන්ඩර් එක දාන්න මාස 8ක් යනවා. ඒ වගේම ඒවා බඩු ටික ගේන්න තව මාස 10ක් යනවා. එතකොට ECT එක තව අවුරුදු එකහමාර පස්සට යනවනම් මොකද්ද වෙන්නේ? වරාය ආදායමට මොකද්ද වෙන්නේ? දැන් මේ නිසාම දැන් ඇත්තරම දැන් මේ කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. මේ 2024 12 3 වෙනිදා මම හිතන්නේ ඇමතුමා දාලා තියෙනවා මේ කැන්සල් කරන්න. එතකොට කැන්සල් කරා නම් මොකද්ද විකල්පේ? එතකොට ECT එක ඉක්මන් කරගන්න ඊළඟට දෙන මේ යෝජනාව මොකද්ද? ඒ පිළිබඳව මං හිතන්නේ කිසිදු සඳහනක් තවම සඳහන් වෙලා නැහැ. ඒකම දැන් අපිට කණගාටු වෙනවත් කියන්න කැමති. මේ රාජ්‍ය ආයතන වලින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියලා කියන්නේ හොඳටම ආදායම් ලබන ආයතන වලින් එකක්. හැබැයි එතන අවුලක් තියෙනවා. දැන් මම ආදායම් ලබනවා කියලා පෞගේ කාලේ කෝප් කමිටු හෙළි වුණා. අධික සේවක සංඛ්‍යාව බඳගෙන තියෙනවා. ඒ නිසා ලාභ ලබනවා කියන එක එකක්, ඒ ලාභයට මෙච්චර සේවක සංඛ්‍යාවක් ඕනද කියන එක ප්‍රශ්නයක්. එනිසා මොකද අපි දන්නවා විවිධ ඇමතිවරු තමන්ට ඕන ඕන විදියට රැකියාවලට මිනිස්සු දාලා බැරි කාලෙත් පුළුවන් කාලෙත් අවශ්‍ය කාලෙත් නැති කාලෙත් හැම කාලෙම දාලා තියෙනවා. එනිසා ඒක දරා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ කලමනාකරණ අකාර්යක්ෂමතාවයනුත් එක්ක දැන් මෙහෙයුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ජනවාරි මාසේ ගිය අවුරුදු ජනවාරි මාසෙට සාපේක්ෂව 113.7%කින් අඩු වෙලා තියෙනවා. හැබැයි පුද්ගලික අංශයේ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකේ 121.6%කින් වැඩි වෙලා තියෙනවා. අපේ අඩු වෙන්නයි ආණ්ඩුවේ ටික අඩු වෙන්නයි පුද්ගලික අංශය වැඩි වෙන්න හේතුව මොකද්ද? පැහැදිලිවම අකාර්යක්ෂම කළමනාකරණය. ඒ නිසාම දැන් ප්‍රධාන පෙළේ නැව් සමාගම් කොළඹ වරායේ අපේ පර්යන්ත වලින් එළියට ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ MCC නැව් සමාගම JCT එකෙන් 55%ක් විතර ඔවුන් තමයි ඔපරේට් කරේ. දැන් අද ඔවුන් වෙනත් මේ උපාය මාර්ග සම්බන්ධව හොයමින් ඉන්නවා. ඊළඟට දැන් මේ මූලාසනේ ගරු මේ කථානායකතුමනි දැන් ETC එක හරහා පාරක් හදන්න යෝජනා කරලා තිබ්බා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ. ඒ පාර හදන්න දැන් විශේෂයෙන්ම මේ වරාය ඉංජිනේරුවෝ ඒ වගේම සියලු පාර්ශ්ව සාකච්ඡා කරලා එකඟ වෙච්ච එක පාර අදිසි හස්තයකින් නතර වෙලා තියෙනවා. දැන් මේ පිළිබඳව මේ වෘත්තීය සමිති වරාය ඇමතුමාට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය 2025 දෙවැනි මාසයේ 11 වෙනිදා ඇමතුමාට මේ දන්වලා තියෙනවා ඔවුන්ගේ විරෝධතාවය. මොකද කිසිදු ශක්්‍යතා අධ්‍යයනයක් කරලා නැහැ. ඉංජිනේරුව වෘත්තිකයෙක් සාකච්ඡා කරලා නැහැ. ඒ වගේම වරාය විධායක නිලධාරීන්ගේ සංගමය, ඉංජිනේරු සංගමය ඔවුනුත් මේ පිළිබඳව දැනුම් දෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මම දන්නේ ඇමතුමාට අමාත්‍යාංශ ඒ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වගේ තියෙන ආයතන ගණනාවක් තියෙනවා. මොකද වරාය අධිකාරිය RDA එක, CTB එක, රේල්වේ එක, මෝටර රථ මේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකන් එයාලයින් එක, ඒ වගේම පළවත්ත වැඩ තියෙනවා. මේ ටිකත් එක ඔක්කොම මේ වෙලාව තියෙනවද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මොකද එතුමා අනුප්‍රාප්තික නායකයා විදිහට මේ පක්ෂ යාන්ත්‍රණයත් මෙහෙවන්න එපා. හරිද? ඉතින් ඒ නිසා මේ ටික කරන්න කාලය ප්‍රමාණවත්ද කියන ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ ටික මේ චෝදනා නේ මතක් කර දෙන්න පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා ඉවරලා. නෑ අපිට පේනවනේ දැන් ගොඩක් අය මැතිවරණ කාලේ හිතුවේ බිමල් රත්නායක මැතිතුමා කැපිලා කියලා. හැබැයි ආව හංගල ගේම ගැහුවේ කැම්පේන් මැනේජර් විදියට. ජාතික ලැයිස්තු වෙනකොට තමයි කට්ටිය දැනගත්තේ එන්න දැන් ඊළඟ නායකයා කියලා කරලා. හරිද? පේන්නේ නැද්ද? දැන් එතුමටම හිනාම ඇත්ත කියනකොට. ඉතින් ඒ නිසා මේ ගරු කථානායකතුමනි ඊළඟට මේ තව භයානක කතාවක් තියෙනවා. මේ ECT එක දැන් මේ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවේ ECT එක විකුණන්න පොඩි යෝජනාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක මේ JVP එකයි ඔක්කොම වෘත්තීය සමිති ෆයිට් කරලා තමයි මේ ECT එක 100%ක් මේ ආණ්ඩුවේ බාරට ගත්තේ. එතකොට වරාය අධිකාරියට ලැබෙන සම්පූර්ණ ආදායමට විශාල කොටසක් දායකත්වය දෙන්නේ මේ ECT එකෙන්. දැන් හැබැයි මෙන්න 2000 මේ පළවෙනි මාසේ 31 වෙනිදා මේ අමාත්‍යාංශයේ මේ අතිරේක ලේකම් විසින් වරාය අධිකාරියේ මේ චයාමන්ට ලෙටරයක් දානවා. එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් පාර්ට්නර් විත් ද ගවර්න්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා ෆෝර් ද ඊස්ට් කන්ටේනර් ටර්මිනල් ඉන් ද පෝර්ට් ඔෆ් කොලඹෝ. දැන් මොකද්ද මේක රෙකමෙන්ඩේෂන් එක? මේක රෙකමෙන්ඩේෂන් එක අන්තිමට මේක මේ submit your views on this regard this ministry soon as possible. එතකොට ඒ කියන්නේ මේක මේ ප්‍රයිවටයිස් කරාම එතකොට මොකද්ද වෙන්නේ? වරාය අධිකාරියට එන ආදායම අඩු වෙනවා. ඊළඟට අවසානයේදී ආදායම අඩු වුණාම වරාය අධිකාරියේ මෙහෙයුම් ක්‍රියාන්විතය අඩු වෙනවා. මෙහෙයුම් ක්‍රියාන්විතය අඩු වුණාම රැකියා අවස්ථා නැති වෙනවා. එතකොට රැකියා අවස්ථා නැති වුණාම මොකද්ද වෙන්නේ? ආයෙත් අර ඔබතුමන්ලා කරා වගේ වෘත්තීය සමිති වලට ජනතාව පාරට බස්සන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගරු ඇමතුමනි ඔබතුමා දන්නේ නැති මම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවධානයට විතරයි යොමු කරන්නේ. උර්ථිමේ වටිනාකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ආයතනයක් වෙන මේ වෙනුවට විනා දැන් දේශපාලන බලින් ගැනීම ගන්න තැනක් බවට පත් වෙලා තියෙනවා. ඒතර ඔබතුමාට එක හොයලා බලන්න පුළුවන්. හොයලා බලලා මං කියන ඒවා ඇත්තද බොරුද එහෙම මොකද්ද වෙලා තියෙන්නේ? මොකද හේතුව දැන් වෘත්තීය සමිති වලට අවස්ථාව දෙන්න ඕන, වෘත්තීය සමිති වලට අහුන්කම් දෙන්න ඕන. ඒක ඇත්ත. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ වරාය වගේ ආයතන, RDA වගේ ආයතන, UDA වගේ ආයතන, මේ ලාභ ලැබිය යුතු ආයතන ලංකාවේ රාජ්‍ය අංශයෙන් රජයට ආදායම් උත්පාදනය කරන ආයතනවල වෘත්තීය වටිනාකම් වලට සහ වෘත්තීය ඇගයීම් වලට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියන එක තමයි මගේ යෝජනාව. එනිසා ගරු කථානායකතුමනි, දැන් විශේෂයෙන්ම අපි පැහැදිලිව කියන්න ඕනේ, ඒ වගේම දැන් මාමාර්ග සංවර්ධන මාමාර්ග අමාත්‍යාංශය ගත්තොත් දැන් අපි පැහැදිලිව කියන්න ඕනේ, දැන් අර අධිවේගී මාර්ග හදන කාලේ මං හිතන්නේ නොදන්න කමටද කොහෙද අද ලාල්කාන්ත ඇමතිතුමා මෙතෙන්ට ඇවිල්ලා නැහැ. හයිවේ එකේ මේ යනකොට මේ මොනවද මොකද්ද මේ බෑග් එකක් අරන් යන්න කිව්වා. දඩමස් හේම ගේන්න පුළුවන් කියලා හැප්පෙන මේ සත්තුන්ගෙන්. හැබැයි දැන් අද හයිවේ එකේ ඔක්කොම යනවා. දැන් ජනාධිපතිතුමා හෙලිකොප්ටර් වල යන්නේ නැති හින්දා මැතිවරණ කාලේ වැඩියෙන්ම ගියේ හයිවේ එකේ. නැද්ද විමල් ඇමතිතුමා? අයිවේකේ සෑහෙන්න ගියේ. ඒ නිසා අපි යෝජනා කරනවා ඔබතුමාට දැන් අර නුවර කොළඹ අධිවේගී මාර්ගයේ කොටසක් ඉතුරුලා තියෙනා වගේම අනිත් එක තමයි දැන් මේ රුවන්පුර අධිවේගී මාර්ගය. දැන් මෙතන ඉන්න විශාල ප්‍රමාණයක් MCC ගිවිසුමට විරුද්ධ වෙච්ච කට්ටිය. හෙට අනිද්දා MCC ගිවිසුම අත්සන් කරනවා කියලා කිව්වොත් මම නම් පුදුම වෙන්නේ නැහැ, ඉතාලම සතුටටපත් වෙනවා. මොකද MCC ගිවිසුම රට බෙදනවා කියලා කිව්වේ. නමුත් MCC ගිවිසුම ගරු කථානායකතුමනි ඇප්ලයි කරලා ගන්න ඕන එකක්. ඉන්දුනීසියාව වගේ රටවල් දෙපාර තුන්පාර ඇප්ලයි කරලා අරන් තියෙන්නේ. ඒ ඩොලර් මිලියන 500 දෙන්නේ මේ ආධාරයක් විදියට මේ ලෝක ක්‍රමවේද කරනවා. මොකද අපි 2014 ඇප්ලයි කරපු ගත්තම අපිට ආවේ. ඒකේ තිබ්බේ මොකද්ද? පැල්මඩුල්ලේ මේ හෝමාගම ඉඳලා පැල්මඩුල්ල දක්වා පාර තමයි මේ වැඩිම වායු දූෂණයක් ලංකාවේ සිද්ධ වෙන තැනක්. එතකොට ඒ පාර හදන්න සල්ලි දෙන්න තිබ්බේ. එනිසා දැන් ඒ පාර හදන්න MCC එකෙන් සල්ලි එන්නේ නැති හින්දා රුවන්පුර අධිවේගී මාර්ගය මම ඔබතුමාට යෝජනා කරනවා ණය ගැනීමෙන් තොරව පෞද්ගලික ආයෝජන එකතු කරලා මේක හදන්න කියලා ඉවරලා. මොකද හේතුව දැන් මේ හරහා අධිවේගී මාර්ග එකිනෙකට කනෙක් කිරීම හරහා අපිට මුදල්, කාලය, මේ වායු දූෂණය අඩු කරන්න පුළුවන් වගේම යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් වෙන පුළුවන්. මොකද මට මතකයි කටාර් හරි කුවේටර් මම හිතන්නේ කටාර් රජය බයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී කල්පිටිය දූපත්තික සංචාර කර්මාන්තය දිනු කරන්න ගන්න කැමති වුණා. මම හිතන්නේ පෞද්ගලික ආයෝජකයෙක්. හැබැයි ඔවුන්ගේ ඉල්ලීම උනේ මොකද්ද? කටුනායක ඉඳලා කල්පිටිය දක්වා පාර හදලා දෙන්න කියලා. එතකොට ඔවුන් ආවේ නැත්තේ යටිතල පහසුකම් දිනු වෙලා නැති නිසා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා ඒ යටිතල පහසුකම් දිනු කිරීම ඉතාම අත්‍යවශ්‍ය කියලා. මොකද හේතුව දැන් මහින්ද රාජපක්ෂ මේ මොනවද කොට්ටාවේ ඉඳලා මේ ගාල්ලට අධිවේගී මාර්ගය හදලා ඉතුරු ටික අපි ආණ්ඩුව පෙරලන් 2005 නැවතුනේ නෑ. හම්බන්තොට දක්වා හැදුවා. හැබැයි මේ මහින්ද රාජපක්ෂ හැදුවා කියලා සමාජගත වුණේ. කඩවල දක්වා ටික හැදුවා. අත වශයෙන්ම කිලෝමීටර් ගණන් වලින් බැලුවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අවුරුදු 7ට හදපු අධිවේගී මාර්ග කිලෝමීටර් ප්‍රමාණයට වැඩිය යාපාලන ආණ්ඩුව කාලේ හදපු අධිවේගී මාර්ග කිලෝමීටර් ප්‍රමාණය වැඩි. නමුත් යාපාලන ආණ්ඩුව කාලේ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ ඉතුරු ටික හදන්න බැරි වුණා කියන එකත් මම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම ගරු ඇමතිතුමනි, දැන් මේ නිව් කැලණි බ්‍රිජ් එක දානකොට ඒකේ ඊළඟ අදහස් තිබ්බේ ඒ ඔරුගොඩවත්තේ ඉඳලා මේ රාජගිරිය HSBC එක දක්වා HSBC එක ගාව ඉඳලා
member you have another 2 minutes.
ඔව් හරි ඉවර කරනවා.
You have 2 minutes another 2 minutes.
ඒ වගේම මේ ඒකේ තුන්වෙනි පියවර විදියට රාජගිරියේ ඉඳලා අතුරුගිරිය මේ හයිවේ එන්ට්‍රන්ස් එකට එලිවේටඩ් හයිවේ එකක් දාන මං හිතන්නේ කොළඹ නගරයේ කොළඹ නගරයේ රතවාහන තදබදයේ මේ විසඳන්නත් ඒ ටික මේ විසඳනා වගේම ජනතාවට කාලය තුරි කිරීම සඳහා මේක අතිශයින් වැදගත්. හැබැයි පෞගේ කාලේ දැන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු කාලේ සෑල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අහසු කිරීම සඳහා ඒගොල්ලන්ට එතන කොමිෂන් එන්නේ නැහැ, ගාණ එන්නේ නැහැ, ජපානෙන් ඒක ගන්න බැරි නිසා ඒ අය ලෑස්තුනේ මේක BOT ක්‍රමයට කරලා හොඳ ගාණක් විඳින්න. ඒ නිසා ඒක කරගන්න බැරි වුණා කෝවිඩ් ආපු හින්දා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් හෝ පෞද්ගලික ආයෝජන වලින් මේ කාර්යය කරන්න කියලා ඉවරලා. මොකද ඇත්ත වශයෙන්ම විශාල ප්‍රමාණයක් එදිනදා කඩුවෙල සිට අතුරුගිරියේ සිට කොට්ටාවේ සිට පන්නිපිටියේ සිට තලවතුගොඩ සිට වැඩට යන කට්ටිය එන කට්ටිය ඒ ඒ ඒ අයට විශාල කාලයක් ඉතුරු වෙනවා. ඒ වගේම පිටපලාත් වලට යන අයට මේ ඉතා ඉක්මනින් අධිවේගී මාර්ගයට එන්ට වෙන්න මේ අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික ඒකත් බලන්න කියලා ඉල්ලමින් ඊළඟට මගේ ආසනයේ ගැටලුවකුත් මම ඔබතුමාට කියන්න ඕන. දැන් කොළොන්නාව කියලා කියන්නේ ගරු ඇමතුමා කොළඹ නගරය ආශ්‍රිතව තියෙන ආදායම අඩුම තැනක්. ඒ නිසා දැන් දෙහිවලට වැල්ලවත්තට ප්‍රත්මලානට යන්න බැරි ගොඩාක් කට්ටිය ඔය පැත්තේ තමයි පදිංචිට ඇවිල්ලා. දැන් අත්ත වශයෙන්ම දැන් අවුරුදු 10ක් ඇතුළත ජනගහණය දල වශයෙන් 30,000කින් විතර මේ වැඩි වෙලා තියෙන්නේ. මැද කොළඹ අතෑරලා එන කට්ටිය මේ පැත්තට එන්නේ ඉස්ස නැ කොළොන්නාට ඇවිල්ලා තමයි කඩුවෙලට යන්නේ. ඒ නිසා ගරු ඇමතුමනි දැන් අද වෙනකොට නම් අපි ලෝ ලෙවල් මාර්ගය දල වශයෙන් රුපියල් බිලියන මේ 16ක් විතර වීදම් කරලා සැලකිය යුතු ප්‍රමාණයක් මේ හැදුවයි පස්සේ මේ දැන් පිටම්මිලි වැඩිලා තියෙනවා. මම දැක්කම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහුව දවසක් ඊට පස්සේ මේ ආයවැය යෝජනාවල තිබ්බර ඉතුරුලා තියෙන පාලමට මුදල් වෙන් කරලා තියෙනවා. මම ඒ පිළිබඳව මගේ ස්තුතිය පුද කරන්න කැමැති. මේ ඊළඟට ඒ තමයි මේ අඹතලේ ග්‍රෑන්ඩ් පාස් මාර්ගයේ ගඟ දිගේ තියෙන මාර්ගය. පෞගිය යහපාලන ආණ්ඩුව තියෙන කාලේ ගරු ඇමතුමා ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක මේ අවස්ථා ගණනාවක් අපි සාකච්ඡා කරා. ඒ වෙලාවේ රුපියල් මිලියන 740 ගණන් තමයි ඒකට දල වශයෙන් එස්තමේන්තු උනේ. ඒක හදන්න මේ මම ඔබතුමාට යෝජනා කරනවා. ඒ පාර තවම මේ කොළඹ නගරේ આવට උනාට බස් එකක් යන්න බැරි පාරක්. බස් එකක් යන්නේ නැහැ. බස් එකක් ගියාම ගහනවා. ඒකත් ඇත්ත. ඒකට හේතුව තමයි ඒ පාර සංවර්ධනය නොකිරීම. දැන් తాවකාලිකව කාපට් දාගෙන යනවා. කාපට් දාගෙන ගියාට දැන් මේ ලබුතලේ ඉඳලා එන මේ ලබුගම ඉඳලා එන ප්‍රධාන ජලමාර්ගය යන්නේත් ඒ පාරේ. හරිද? ඒක ඒ ජලමාර්ගය දහන්න නැතුව ඒ පාර කාපට් කරන්න බෑ, හදන්න බෑ. මම ඔබතුමාට යෝජනා කරනවා ආසියානු සංවර්ධන බැංකුව එක්ක එකතු වෙලා හරි ඒක මන්තිර තුනේ පාරක් කෙරුවොත් මේ මං හිතන්නේ විශාල සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඔබතුමාට ඔබතුමාගේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තුමාගෙන් අහන්න පුළුවන්. එතුමත් ඉන්න ওই පැත්තේ තමයි පදිංචි වෙලා මං දන්න තරමට. හරිද? හැබැයි වැහි වතුර ගම් වතුරට යට වුණාම මිනිස්සු මේ පාසල් ළමුන්ට යන්න විදියක් නැහැ. ප්‍රධාන බස් එකක් නැහැ. ත්‍රිවිල් එකේ යන්න ඕන. මේ කොළඹ නගරයවට තියෙන්නේ ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීම කර මගේ ප්‍රශ්නයක් කියන මේ සම්බන්ධව හිට මම ඒක අහන්නේ අදම මම ඒක මේ කිව්වා. ඉතින් ඒ නිසා ඒ කටයුත්තත් කරලා දෙන්න කියලා ඉල්ලා සිටමින් මේ කරුණ පිළිබඳව ඇමතිවරු දෙදෙනාගේ අවධානය යොමු කරන්න ඉල්ලා සිටමින් අවසාන වශයෙන් එකක් කියනවා. මට දැන් පිටු අංකේ මතක නැහැ. අද මේ ෆයිල් එක නැහැ. මේ මොනවාද ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බා වතුර කපපු අයගේ නව සම්බන්ධතා ගන්න අයගේ මේ වතුර වලට අර එකපාර අය කරගන්න නැතුව බිල් වලට ගේනවා කියලා. ඒක ඇමතුමා ලොකු වැඩක් නෙමෙයි. ඒ නිසා ඒකත් ඉම්ප්ලිමන්ට් කරන්න ඔබතුමාට මේ හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව අපි මහජන නියෝජිත හැටියට අඩුම ගාන දවසට කෝල් 4-5ක් මේ කොළඹ නගරේ හරි කොළොන්නා හරි ටෙලිෆෝන් කෝල් එකක් එනවා වතුර කැපුවා කියලා වල්ලා. එතකොට මේ මිනිස්සුන්ට වතුර කැපුවාම ඒක නැවත ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේක වතුර කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ජල විදුලියටත් එහෙමයි. මම එදා ඇමතුමාගේ අවධානයට යොමු කරා ප්‍රතිපත්ති ප්‍රකාශනයත් තාම
කරන්නේ නැහැ. Honorable member you have another 2 minutes.
ඉතින් ඒ නිසා ගරු ඇමතුමනි දැන් මේ ජල සම්බන්ධතාවය කියන එක විශේෂයෙන්ම නැහැ ලයිට් කපපේ කිව්වා නේද? අයි කියන්න ඕන නෑ. ඒ නිසා දැන් විශේෂයෙන් මේ කොළඹ නගරයේ තියෙන නාගරික පැල්පත්වාසී ජනතාවට මේ තමන්ගේ ගෙදර මේ අය සාමාන්‍යයෙන් වර්ග අඩි 85ක් 100ක් 125ක ගෙවල් වල ජීවත් වෙන. ඔබතුමා දන්නේ නැති ඉඳන් මම කියන සමහර ගෙවල් වල ජනතාව ෂිෆ්ට් ක්‍රමයට නිදාගන්නේ. සමහර ගෙවල් වල ජනතාව ෂිෆ්ට් ක්‍රමයට නිදාගන්නේ. සමහර දෙමව්පියෝ රෑලි වෙනකන් ටීවී බලනවා දරුවන්ට නිදාගන්න දීලා. දරුවා උදේට ගියයින් පස්සේ තමයි ඒ ජනතාව මේ නිදාගන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක වතුර එකක් කැපුවොත් කොච්චර මේ අසාධාරණද කියලා බලන්න. ඔබතුමා මේ මම කියන එක පිළිගන්නේ නැත්නම් නියෝජ්‍ය කතානායකතුමාට කියන්න පොඩ්ඩක් ගිහිල්ලා බලලා මැද කොළඹ ගිහිල්ලා බලලා පොඩ්ඩක් විසිට් එකක් දාලා එන්න කියලා. මේක තමයි තිත්ත ඇත්ත. එතකොට වතුර කැපුවාම ඒ දැන් මේ ඉන්නේ පිටකොටුවේ වැඩි හරියක් ඉන්නේ පෙටාවල බිස්නස් කරන කට්ටිය, පේමන්ට් බිස්නස් කරන කට්ටිය, ත්‍රී වීලර් වන කට්ටිය. හරිද? එතන මේ ඇයට රුපියල් 15000කට වතුර කැපුවම දැන් ඊයේ එක ගෙදරකින් මට කතා කරා රුපියල් 15500කට වතුර කපලා ගිහිල්ලා. පොඩ්ඩ බලන්න ගරු එමෙතුමා මේක සාධාරණද කියලා ඉවරලා. මොකද ඒගොල්ලන්ගේ බිලත් එන්නේ රුපියල් 2000යි 3000යි. එතකොට ඒ වගේ පැල්පත් වාසී ගෙදරක වතුර කපලා ගියාම ටොයිලට් එකට යන්නේ කොහෙද? පොදි වැසිකිළි යන්නේද? පාඩම් කරන දරුවෙකුට හැන්දෑවට වත්තකට යන්න පුළුවන්ද? බෑ. කවුරු හරි එකෙක් කෑ ගහලා ඉන්නවා. මොකද එතන ඒ වතු නිවාස ජීවිතය තුළම ඒ අයගේ ජීවිතය පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. මොකද ත්‍රී වීලර වල තාත්තගේ පුතා ත්‍රී වීල් මෙලවන්න වෙලා තියෙනවා. කඩේ අප්පම් විකුණන අම්මගේ දුව කඩේ අප්පම් විකුණලා තියෙනවා. මොකද හේතුව? ඔවුන්ට ඉන්න ගෙදරට අයිති නැහැ. අයිති නැති නිසා ඔප්පුව නැහැ. ඔප්පුව නැති නිසා ළඟම තියෙන හොඳම පාසල් ඒ දරුවන්ට යන්න බෑ.
එතකොට ඒ remember your time is over.
ආ
your time is over
30 seconds ඒ නිසා එවැනි පීඩාවක් විඳින ජනතාවට වතුර කපල ගියාම නැත්නම් කරන්ට් කපල ගියාම කොහමද උන් ජීවත් වෙන්නේ කියන කල්පනා කරන්න. මොකද ඉස්සර නම් ඇමතුමා ඒ අය වැඩි හරියක් ඡන්ද දුන්නේ අපිට මේ පාර ඔයගොල්ලන්ට දුන්නා කොළඹ ආසන පහම දින්නනේ. ඒ නිසා ඒකනවත් හිතලා ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා ආසිරිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.